ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
හොඳ හෙමනම් තවත් සතියක සිකුරාදා දිනයකින් අපි හමුවන්නේ පසුගිය සතියේ ක්‍රීඩා පිටියෙන් වාර්තා වුණු උණුසුම් තොරතුරු සමගින් සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි මේ සඳහා අපත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා මාධ්‍යවේදී විදිහට රංගන සෙනවිරත්න. ආයුබෝවන් රංගන.
ආයුබෝවන් නිපුන්.
එහෙමනම් රංගන, අපි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අලුත්ම තොරතුරුත් එක්කම අපි අපේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු.
නිපුන, අද දිනේදී තරගයේ වන දිනේ නිමාවට පස්වන තරගයේ ඩ්‍රැග් වහනේ සහ ඇකිනම් හඹා යන්නට ශ්‍රී ලංකාවට ලකුණු 377ක ඉලක්කයක් මිදී තිබෙනවා. ඒ අනුව දිනේ නිමාවට පස්වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම සටහන් වූයේ කිසිවකු නොදැවි ලකුණු 29ක් ලෙසයි. ඒ අනුව ලහිරු පිරිමාන ලකුණු 17ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 11ක් ලබාගෙන නොදැවි කඩුල්ලේ රැඳී සිටියා. කෙසේ වෙතත් අද දිනේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 4ක් දැවි ලකුණු 280ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව එම ඉනිමේදීත් සාර්ථක පන්දු යැවීමක නිරත වන්නට සුරංග ලක්මාල් සමත් වුණා. කඩුලු 2ක් විදෙහෙලීමටත් ඔහු සමත් වුණා. මේ තරගයේ පිළිබඳව කතා බහ කරන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 354ක් ලබා ගන්නට සමත් වුණා. එහිදී නායකයා ක්‍රේග් බෙක්වෙත් ලකුණු 126ක් ලබා ගත්තා. ඒ වගේම එම ඉනිමේදීත් දක්ෂ පන්දු යැවීමක නිරත වන්නට සුරංග ලක්මාල් සමත් වුණා. ලකුණු 94කට ඔහු කඩලු 4ක් විදෙහෙළුවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ විස්ටන් සංගරාව විසින් සුරංග ලක්මාල් පිළිබඳව තමන්ගේ නවතම කලාපයේ සඳහනක් තබා තිබෙනවා. වර්තමානයේ මෑත කාලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන වඩාත්ම වේගෙන් දියුණුවට පත් වූ වේග පන්දු යවන්නා ලෙස සාමාන්‍යයෙන් ඔහු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉහළ දක්ෂතා දක්වන පන්දු යවන්නෙක් ලෙසත් සඳහන් කරන්නට පුළුවන්. මේ තරගයේදී සුරංග ලක්මාල් කඩුලු 6ක් මිදෙහෙලීමට සමත් වුණා සමස්ත තරගයේ පුරාවටම. කෙසේ වෙතත් කොදෙව්වන්ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලබා ගත්තේ ලකුණු 258ක් පමණයි. ඉතාමත්ම සෙමින් තමන්ගේ ප්‍රථම ඉනිමේ පන්දුර පහර දුන්න ආකාරයක් දක්නට ලැබුණේ. පන්දු වාර 107කට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා මේ ලකුණු 258 ලබා ගන්නට. ලහිරු තිරිමාන් ලකුණු 55ක් ලබා ගත්තා. මේ තරගාවලියේ ඔහු පිට පිටම ලබාගත් තුන්වන අර්ධ ශතකයේ ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 44යි, ධනංජන් සිල්වා ලකුණු 39ක් ලබා ගත්තා. කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු වීමෙන් තමයි ඔහු දැවී ගියේ. කෙසේ වෙතත් ඔහු DRS අවස්ථාව ලබා ගන්නේ නැතිව කෙලින්ම පිටියෙන් ඉවත්ව ගියා. නමුත් පසුව තරගයේ පුනරූපණ නරඹන විට දක්නට ලැබුණේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසයි. ඇයි ඔහු DRS තත්ත්වය ලබා නොගත්තේ කියන ප්‍රශ්නාර්ථය මතුණා මෙහිදී. කෙසේ වෙතත් මේ තරගයේ විශේෂත්වය තමයි නැවත වතාවක් පැතුම් නිස්සංක ලකුණු 51ක් ලබා ගත්තා. තවමත් ඔහු මුහුණ දෙන්නේ තමන්ගේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පමණයි. පළමු තරගයේදීම ශතකයක් ලබා ගන්නට සමත් වුණා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ විස්ටන් සංගරාව මේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අතරතුර ටෙස්ට් වරම් හිමි කරගත් නවක ක්‍රීඩකයින් අතර විශ්වාසවන්තම ප්‍රීතිකරුවන් 11 දෙනා අතර සිව්වන ස්ථානයට පැතුම් නිස්සංකව නම් කර තිබෙනවා. නිපුණ, දිගින් දිගටම ශ්‍රී ලංකාවේ දේශීය තරඟ බිමේ දක්ෂතා දක්වන අතරතුර නිරන්තරයෙන්ම තේරින් කමිටුව විසින් නොසලකා හැරි ක්‍රීඩකයෙක්. නමුත් මාධ්‍ය කිසිදු අවස්ථාවක අත් නොහැරි ක්‍රීඩකයෙකු ලෙස සඳහන් කරන්නට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඔහු මේ වන විට ජාත්‍යන්තරයේ ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් සිටින්නේ. මේ දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු තරගයේ ජය පරාජයෙන් තොරවයි නිමාවට පත් වුණේ. හෙට තරගයේ අවසන් දිනය සහ පස්වන දිනය ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවට දැඩි වගකීමක් තිබෙනවා. ඒ අවසන් දිනයේ පන්දු වාර 90 තුළ තමන්ගේ ඉනිම ආරක්ෂා කරගෙන අවම වශයෙන් මේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරමින් මේ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට.
ඔවුරංගන, මේ පසුගිය සමයේ යම් ආන්දෝලනයකට තුඩු දීපු වැටුප් ගැටලුවක් හේතුවෙන් තමන්ගේ සේවය නවත්වපු ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ගේ නැවත පැමිණීම පිළිබඳව තොරතුරු ගැනත් අපි අවධානයක් යොමු කරමු.
ඕනෙපන අපි පසුගේ සතේ SBS ක්‍රීඩා වැඩසටහනෙන් මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් පළ කළා. ඒ තමයි චබින්ද වාස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග යම් එකඟතාවයකට පැමිණ තිබෙන බව. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා නැවත වතාවක් චබින්ද වාස තමගේ සුපුරුදු රාජකාරියේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බව. ඒ තමයි කෙතරාමට අනුබද්ධිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ වේගපන්දු යැවීමේ ප්‍රධාන පුහුණුකරුවා නැතිනම් ප්‍රධානියා ලෙස නැවතත් තමගේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා. ඔහුව නම් කළා හදිසියේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස මේ වන විට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දියේ කොදෙව් තරඟ සංචාරයේ සඳහා. නමුත් යම් ආකාරයක වැටුප් ගැටලුවක් නිසාවෙන් ඔහු අන්තිම මොහොතේදී මේ තරඟාවලියෙන් ඉවත් වුණා. මේ සම්බන්ධයෙන් එම වකවානුවේදී පාර්ලිමේන්තුවේදී පවා කතාබහට ලක් වුණා. ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ සඳහා මැදිහත් වුණා. මේ සියලු මැදිහත් වීමවල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාව මේ සුපිරි පුහුණුකරුවාව නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ අනුව ටෙස්ට් තරඟ 111ක එක්දින ජාත්‍යන්තර තරඟ 322ක අත්දැකීම් සහිත ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම වමත් වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස් නැවත වතාවක් පුහුණුකරුවෙකු ලෙස තමගේ සේවය ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි. මේ අතරතුර අපට තවත් කාරණාවක් වාර්තා වනවා නිපුණේ. තමයි ටොම් මූඩිව පසුගියදා පත් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර සඳහා. ඔහු පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින්ගේ මානසිකත්වයේ යම් වෙනසක් සිදු කිරීමට ඔහු බලාපොරොත්තු වන බව. විශේෂයෙන්ම බොහෝ ක්‍රීඩකින් ඔහේ රැඳී සිටීමට උත්සාහ කරන බවක් පේන බව තමයි ඔහු පවසන්නේ. විශේෂිත යමක් නැතිනම් අමතර සේවාවක් ලබා දීමට උත්සාහ කරනවට වඩා කණ්ඩායම තුළ රැඳී සිටීමට උත්සාහ කිරීම තමයි මේ මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පරාජයන්ට හේතු බව මං හිතන්නේ නිපුණ. මේ කාරණාව ඩොර ලක්ෂ ගණනින් විදේශීය පුහුණුකරුවෙකුට ගෙවීමක් කිරීමෙන් පසුව දැනගන්නට ඕන කාරණාවක් නොවේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට මේ කාරණාව පැහැදිලි වෙන දෙයක්. කෙසේ වෙතත් අවසාන වශයෙන් ටොම් මූඩි මේ කාරණාව මතු කර තිබෙනවා. යනුව බොහෝ විට ඉදිරි කාල සීමාවේදී මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ICC ශ්‍රේණිගත කිරීම්වල ඉතාමත් පහත් මට්ටම්වල රැඳී සිටින්නේ. මෙන්න මේ ශ්‍රේණිගත කිරීම්වල වහාම ඉදිරියට පැමිණීම තමගේ බලාපොරොත්තු බවයි ඔහු සඳහන් කරන්නේ.
රංගනමේ ඉන්ඩිය ලෙජන්ස් කණ්ඩායමේ ක්‍රීඩකීන් කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් එක්ක ඒ තරඟ සඳහා සහභාගීනු ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ටත් නිරෝධායනය වීමට සිදුවෙලා තිබෙනවා. මේ ගැන වගේම ලෙජන්ස් සහ නැෂනල් ටීම් එක අතර මේ මාසේ අගදී පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක තරඟ ගැනත් අපි දැන් අවධානයක් යොමු කරමු.
මෙම තරගයේ සඳහා තවමත් දින නියම වෙයි නැහැ නිපුණ. අපිට දැනගන්නට ලැබෙන ආකාරයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ බොහෝ විට මේ අප්‍රේල් මාස අගදී මේ තරගයේ පැවැත්වීමට ඉඩ තිබෙන බව. එසේ නොමැති වුවහොත් මේ වසරේ පැවැත්වෙන LPL තරඟාවලිය අවසන් වනවත් සමගම මේ තරගයේ පැවැත්වීමට ඔහු බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම මේ සඳහා අනිවාර්යෙන්ම සහභාගී කරගත යුතු ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස කෞශල්‍ය වීරරත්න සමගින් චින්තක ජයසිංහව නම් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මේ විට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තරඟ සඳහා නැතිනම් අන්තර් සමාජ තරඟ සඳහා සහභාගී වෙමින් සිටින නිසාවෙන් ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතුයි මේ තරඟයේ සඳහා. ඒ සඳහාත් කටයුතු කරන බව තමයි මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. මේ අතරතුර තමයි ඔබ සඳහන් කළ මේ කොරෝනා ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම නැතිනම් මේ ලෙජන්ඩ්ස් කණ්ඩායමට හෙට දිනේ වනතුරු නිවෙස් නිරෝධායනයට ලක්වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි ඉන්දිය කණ්ඩායමේ සචින් තෙන්ඩුල්කා ඇතුළු ඉර්ෆාන් පතාන් යූසුෆ් පතාන් වගේ මේ බද්‍රිනාත් කොරෝනා වැළඳී තිබෙන බවට මේ වන විට ඉන්දියාව ස්ථිර කර තිබෙනවා. මේ හේතුව නිසාවෙන් තමයි අවසන් මහතරගේ පැවැත්වනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. එහිදී බොහෝ විට ඉතාමත්ම ආසන්න ආශ්‍රිතයින් බවට මේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකින් පත් වුණා. මේ නිසාවෙන් තමයි ඔවුන්ට නිවෙස් නිරෝධායනයට ලක්වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන්නේ. හෙට දිනෙන් පසුව මේ ක්‍රීඩකීන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව තමයි ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව නිල වශයෙන් අපට දැනගන්නට ලැබෙන්නේ.
හොඳයි, මේ මැයි මාසේ 20 වෙනිදාට පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රිකට් මණ්ඩල නිලවර්ණය ගැන වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවද කියලත් අවසාන වශයෙන් අපි කැමති ඔබෙන් දැනගන්න.
නිපුණ මං හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවර්ණය කියන්නේ වැඩිම අවධානයකට ලක්වන නිලවර්ණයයි. මැයි මාස 20 වෙනිදා තමයි පැවැත්වීමට දින නියම වී තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ වන අතුරු සෑම සතියකම අපට වාර්තා කිරීමට අලුත් පුවතක් මේ වන විට ලැබෙමින් තිබෙනවා. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබී තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 20 වනදා සිට වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක සභාවේ නිල කාලය අවසන් වන බව, ඒ අනුව මැයි මස 20 වනදා නිල වර්ණයේ පවත්වා අලුත් සමාජිකයන්ගෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කරගන්න අතුරු මේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමටයි නියම වී තිබෙන්නේ. මේ අතුරු පාලක කමිටුවක් කිව්වට නිපුණ අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වන පරිදි පත් කරන කමිටුවක් පමණයි. මේ වන විට දැනගන්නට තිබෙන ආකාරයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් 5 දිනකින් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිතයි. බොහෝ විට හෙට නැතිනම් අනිද්දා වන විට මේ පත් කිරීම සිදු කරනු ඇති. ඔවුන් විසින් තමයි ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ එදිනෙදා කටයුතු පරිපාලනය කිරීමට නියමිත වන්නේ. කෙසේ වෙතත් මේ අතරතුර තවත් නෛතික ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ කියන්නේ පෙබරවාරි මාස 20 වෙනිදායින් පසුව දැනට ක්‍රියාත්මකව සිටි ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල කාලය අවසන් වනවා නම් ඔවුන් එදිනෙයින් පසුව ගත් තීන්දුව තීරණවලට නීත්‍යානුකූල භාවයක් හිමිවනවාද කියන ප්‍රශ්නාර්ථය මතුවී තිබෙනවා. මක්නිසාදයත් ටොම් මෝඩිව පත් කිරීමේ තීරණය ගැන තිබෙන්නේ ඊට පසුවයි. යම් ආකාරයකින් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවුවහොත් ටොම් මෝඩිගේ පත් කිරීමත් අවලංගු වීමට ඉඩක් තිබෙන බව තමයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් තමයි මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ. මේ වන විටත් නිශාන්ත රණතුංග පාර්ශ්වයේ විසින් අනෙකුත් සියලුම ඉල්ලුම්කරුවන් වෙත නීතිය ඉදිරියේ ඔවුන්ගේ ඉල්ලීම අභියෝගයට ලක් කරමින් අධිකරණයේ කටයුත්තකට යොමු වී තිබෙනවා. ඒ අනුව අපි දන්නේ නැහැ මේ මාස 20 වනදා වන විට කොයි ආකාරයක තීන්දුවක් අධිකරණයේ වෙතින් හිමි වේවිද කියලා. යනුව යම් ආකාරයක අවිනිශ්චිත මට්ටමක තමයි මේ වන විට නිලවරණය පවතින්නේ. කෙසේ වෙතත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් ICC මගින් පනවා තිබෙන නිසාවෙන් නිලවරණය මේ වන විට විශ්වාස කරන ආකාරයට මේ මාස 20 වනදා පැවැත්වීමට නියමිතයි.
හොඳයි, එහෙනම් රංගන ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා පසුගිය සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරුත් සමගින් SBS සිංහල සේවය සමග සම්බන්ධ වුණාට. එහෙනම් තවත් උණුසුම් ක්‍රීඩා තොරතුරු රසකුත් සමග නැවතත් ලබන සතියේ සිකුරාදාත් හමු වෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.